ගරු අමිල ප්‍රසාත් මන්ත්‍රීතුමා විනාඩි 15ක් කාලයක් ඔබතුමන් තිබෙනවා.
බොහොම ස්තුතියි මුලාසන අවුරුදු මන්ත්‍රීතුමනි. ජාතික ජන බලවේගයේ මංගල අයවැය සඳහා මගේ අදහස් ඉදිරිපත් කරන අවස්ථාව. ඇතරම දිගින් දිගටම මේ රටේ ආර්ථිකය පිළිබඳව විශාල විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරපු ආණ්ඩුවක් පක්ෂයක් රාජ්‍ය බලය ලබාගෙන තමන්ගේ පළවෙනි අයවැය ඉදිරිපත් කරන අවස්ථාව. රටක ආර්ථිකය මෙහෙවන ආකාරය දිශානතිය තීරණය කරන ලියවිල්ල තමයි අයවැයක් කියලා කියන්නේ. මේ අයවැය හරහා අනාගත ආර්ථිකය මේ රටේ කවර දිශාවකට යොමු වෙනවාද, ඒ අයවැය හරහා මේ රටේ ආර්ථිකය කොපමණ ප්‍රමාණයකින් විශාල වෙනවාද, එවැගේම මේ ආර්ථිකය හරහා මේ රටේ මෙතෙක් ආර්ථිකයට දායකත්වයේ සපයන්න බැරි වුණු මිනිස්සු කොයිතරම් විශාල ප්‍රමාණයක් මේ ආර්ථිකයට අලුතින් එකතු වෙනවාද කියන කාරණා පිළිබඳව ඉදිරිපත් කරන වැදගත් ලියවිල්ලක් තමයි අයවැයක් කියලා කියන්නේ. මේ අයවැය වාර්තාව ඉදිරිපත් කරපු හැම අවස්ථාවකම මේ කියවපු හැම තැනකම වැය පිළිබඳව තමයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් ඉදිරිපත් කරපු අදහසේ තිබුණේ. වැය පිළිබඳව ඉදිරිපත් කරන අදහස මහා ලොකු දෙයක් නෙවෙයි මුලාසනාරු මන්ත්‍රීතුමනි. අය තමයි මේ රටේ අර්බුදය. ඔබ ඔය කියමින් තියෙන සෑම කාරණාවකම කොහෙන්ද අපි මේකට අවශ්‍ය කරන මූල්‍ය සැපයුම ලබා ගන්න. ඒ මූල්‍ය සැපයුම ලබා ගැනීම උදෙසා වර්ෂ 2022 දී මේ රටේ මධ්‍යම ප්‍රාන්තිකයන් ඇතුළු බහුතර මහජනතාව බදු වලින් හිර වෙලා හෙම්බත් වෙලා තියෙන රටක මේ වැය කිරීමේ වර්ණනාවන් නතර කරලා කොහොමද අපි මහජනතාවට අවම පීඩනයක් යටතේ අය පැත්ත හදාගන්නේ කියන කාරණාවට තමයි අවධානය යොමු කළ යුත්තේ. නමුත් මේ අයවැය වාර්තාව ඉදිරිපත් කරපු තැන පටන් අදහස් දක්වන මේ ගෞරවනීය සභාවේ සියලු මන්ත්‍රීවරු අය පිළිබඳව සාකච්ඡාවට නොගන්නේ මෙරටේ මහජනතාව අය පිළිබඳව කරන සාකච්ඡාවකට අය පිළිබඳව අදහස් වලට තමන්ගේ විරෝධතාවය ඉදිරිපත් කරයි කියන බිය නිසා. අර ශේෂ්ඨයට මේව දෙනවා, මෙයාලට මේව දෙනවා, ළමයින්ට මේව දෙනවා. හැබැයි කොයිම තැනකවත් අය පිළිබඳව සාකච්ඡාවකට අපි ගන්නේ නැහැ. එමනම් කොහෙන්ද අපි මේ රටට අවශ්‍ය කරන ආදායම් මාර්ග ටික උපයාගන්නේ? මේ අයවැය ලේඛනය හරහා මොනවාද ඔබේ ආණ්ඩුව ඒ සඳහා ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිසංස්කරණ? අන්න ඒ පිළිබඳව තමයි අපි රටක් විදියට සාකච්ඡා කළ යුත්තේ. ඒ වගේම තමයි මේ රටක් පොහොසත් කරන ආකාරය, පොහොසත් රටක් ඔබේ වචනය කවර ආකාරයකින්ද පොහොසත් රටක් අරගෙන ඒ පොහොසත් රටේ උදාහරණ අපේ වගේ රටකට ආදේශ කරලා හරියන්නේ නැහැ. ඒ රට පොහොසත්ුනේ කොහොමද? ඒ රට පොහොසත් වෙන්න ගියපු ගමන් මාර්ගයේ කුමක්ද? ඒ ගමන් මාර්ගයේ යාමේදී ඇති වූ බාධා දුෂ්කරතා කවර ආකාරයකින්ද අයවැය ලේඛනය හරහා යටපත් කරගන්නේ, මගහරවාගන්නේ සහ මේ ආර්ථිකය පණ ගහලා උස්සලා අරගෙන පොහොසත් රටක් වෙත ගෙන යන ආකාරය පිළිබඳවයි අපි සාකච්ඡා කළ යුත්තේ. ලෝකයේ ඕනෑම රටක් පොහොසත් තත්වයට පත්ුනේ රාජ්‍ය පංගුව විශාල කර ගැනීමෙන් නෙවෙයි, පෞද්ගලික අංශය සඳහා මේ ආර්ථිකයේ මේවන්ඩ ඉඩ දෙමින්, පෞද්ගලික අංශයට ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඉඩ දෙමින් රාජ්‍ය පංගුව ක්‍රමක්‍රමයෙන් කුඩා කරගත්තොත් පමණයි, රාජ්‍යය කුඩා කරගත්තොත් පමණයි, රාජ්‍ය වියදම් අඩු කරගත්තොත් පමණයි මේ රටේ මිනිස්සුන්ට ඔය යන ගමන් මාර්ගයේදී යහපතක් සලසා ගත හැක්කේ. නමුත් මේ අයවැය ලේඛනය හරහා පවා රාජ්‍ය වියදම් වල ප්‍රමාණය පෙර වසරට වඩා වැඩි වෙලා තියෙනවා. රාජ්‍ය වියදම් ප්‍රමාණය වැඩි වෙනවා කියන එකේ අදහස කුමක්ද? රාජ්‍ය වියදම් වැඩි වෙනවා කියන එකේ අදහස තමයි මේ රාජ්‍යයේ පංගුව ආර්ථිකය ඇතුලේ ක්‍රමයෙන් විශාල වෙනවා, රාජ්‍ය මැදිහත් වීම වැඩි වෙනවා, රාජ්‍ය මැදිහත් වීම වැඩි වෙනකොට ආර්ථිකය ඇතුළට පෞද්ගලික අංශයේ ක්‍රමක්‍රමයෙන් කුඩා වෙනවා. ඒ නිසා රාජ්‍ය වියදම් වැඩි වීම ඇතුලේ පෞද්ගලික අංශයේ කුඩා වීම හරහා ඔබ අපි බලාපොරොත්තු වන මේ ආර්ථික පිම්ම ගැනීම ක්‍රමානුකූලව අපෙන් ඈතට යනවා. ඒ නිසා රාජ්‍යයක වගකීම විය යුත්තේ විශේෂයෙන්ම ආණ්ඩු කරණයේදී ඔබද අපිද නෙවෙයි. අපි හැමෝටම අවශ්‍ය කරන්නේ පොහොසත් රටක්. ඒ ආර්ථිකමය පොහොසත් රට ලබා ගැනීම සඳහා ගමන් කළ මාර්ගය හැකිතාක් පෞද්ගලිකංශයට විවර කිරීම හරහා පමණයි මේක කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය වියදම් වැඩිවීම කියන අදහස ඇතුලේ අර පෞද්ගලික පංගුව කුඩා වීම කියන එක තමයි මගේ අදහස. ඒ වගේම තමයි මේ අයවැය කියන ලේඛනය ලොකු බලාපොරොත්තු දීලා අලංකාර වචනවලින් දාලා එමත් නැත්තම් විශාල ප්‍රමාණයක ලස්සන කතා ගොඩකින් මේ අයවැය ලේඛනයේ නිර්මාණය කළොත් ඒක ඇතුලේ ඒ අයවැය සම්බන්ධ විශ්වාසනීයත්වයේ බිඳ වැටෙනවා. ඇතරම අයවැය ලේඛනයක් නිර්මාණය කළ යුත්තේ අපේ වගේ රටක කරන්න පුළුවන් දේවල් ටික දාලා. ඒ අයවැය ලේඛනයේ පිටු සංඛ්‍යාවවත්, ඒ අයවැය ලේඛන ඉදිරිපත් කරන පැය සංඛ්‍යාවවත්, ඒ අයවැය ලේඛනය හදන්න වෙච්ච මහන්සියවත් නෙවෙයි, කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය සහ ඒ වෙලාවේදී කරන්න බැරි දේවල් ප්‍රමාණය පිළිබඳව සත්‍ය ලියවිල්ල බවට පත්විය යුතුයි. එහෙම නැත්නම් මේ වගේ රටකට කවදාවත් පොහොසත් රටක් බවට පත් කරගන්න බෑ. මේ අතීත කාල සීමාවේ ඔබ නිරන්තරයෙන් කියන අවුරුදු 77කට ඉතිහාසයේ තුල මේ වගේ අයවැය ලේඛන විශාල ප්‍රමාණයක් ආව බව ඔබ කවුරුත් දන්නවා. ඒ අයවැය ලේඛනවල යම් යම් ප්‍රමාණයන් සාර්ථක වුණා. සමහර ලේඛනවල ගත තීරණ අසාර්ථක වුණා. අන්න ඒ සාර්ථක වෙච්ච තීරණවලට අයිතිකරුවන් සිටියත් අසාර්ථක වෙච්ච තීරණවලට තමයි අයිතිකරුවන් නැති වුණේ. ඒ අසාර්ථක වෙච්ච තීරණ නිසා ඇතිවෙච්ච ආර්ථිකමය බලපෑම මේ දසවන පාර්ලිමේන්තුවේ ඉන්න ඔබ අප සියලු දෙනාටම විසඳන්නට සිද්ධ වෙලා තියෙන නිසා අයවැය වගේ ලේඛනයක් අතිශය වගකීම් සහගත දිය යුතුයි. එහෙම නැතුව අර හැම තැනකටම හැම ශේෂ්ත්‍රයකටම මෙන්න සල්ලි මෙන්න සල්ලි මෙන්න සල්ලි කියලා කියලා අවසානයේදී වසර අවසානයේට ඒ ටික ඉෂ්ට කරගන්න බැරි නම් ඒ ආර්ථික ලේඛනය හරහා ගත්ත තීරණ වලින් අනාගත රටේ අනාගත මිනිස්සුන්ට දැවැන්ත බලපෑමක් වෙනවා කියන එක තමයි මගේ අදහස. ඒ වගේම තමයි මේ ආර්ථික ලියවිල්ල මේ අයවැය ලේඛනය විශේෂයෙන්ම අවුරුදු 60ක් වාමාංශික දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ සහිත මේ NPP ආණ්ඩුව නිර්මාණය කරද්දී ඒ වාමාංශික සමාජවාදී ප්‍රතිපත්ති වලට පයින් ගැව්වා. මම ඒකට සතුටුයි. මේ හැම වෙලාවකම මේ සබිකයන් කියන දෙයක් තියෙනවා. ඉන්දියාවයයි ඇමරිකාවයයි ඔව් යනවා වාමාංශික විදිහට මේ අයවැය හැදුවා නම්, IMF එකෙන් ඔබ අයින් වුණා නම් ස්ථිර වශයෙන්ම අපි මේ රට ලෝකයේ හුදකලා වෙනවා. ඔබ අපේ රටේ මිනිස්සුගේ වාසනාවට වාමාංශික පැත්ත තල්ලු කරලා හරියට අර ඔබේ පෙළපාලි වලින් අර හිටපු ලෙනින්ල වයින් කළා වගේ ආර්ථිකය ඇතුළට සමාජවාදී කෑල්ල නොගැනීම නිසා තමයි මේ මොහොතේදී ඔය ඉන්දියාව ඇමරිකාව ඇතුළු රටවල් අපි පිළිබඳව යම්මෝ විශ්වාසයක් තියාගෙන තියෙන්නේ. IMF එකත් එක්ක ඔබ කරන ගනුදෙනුවට අපි එකඟයි. ඒ IMF එකත් එක්ක ගනුදෙනුව හරහා තමයි මේ මොහොතේ මේ රට මෙතනින් උඩට ගන්න පුළුවන්. ඒ නිසා ඔබ දැනට මේ ආර්ථික ලියවිල්ල හරහා යන ගමන් මග මේ වසර පුරා ක්‍රියාත්මක කළොත් අපිත් විශ්වාස කරනවා මේක තව පොඩ්ඩක් උඩට ගන්න පුළුවන් කියලා. කලින් අවුරුදු වල විශේෂයෙන්ම ළගම ආණ්ඩුව ගත්තොත් ළගම ආණ්ඩුවේ අයවැය ලේඛනයේ වියදම් කරන්න බලාපොරොත්තු වෙච්ච මුදල් ප්‍රමාණයට වඩා ඔබේ ආණ්ඩුව කෝටියේ කොටස් ලක්ෂ එකහමාරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක කෝටියේ කුට්ටියක් නම් ඔබ මේ අවුරුද්ද තුල මේ වගේ අලුතින් ගිය අවුරුද්දට වඩා මේ වගේ කුට්ටි ලක්ෂ එකහමාරක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි සමස්ත ප්‍රමාණය කෝටියේ කුට්ටි ලක්ෂ පහක් වෙද්දී ආදායම වියදම කෝටියේ කුට්ටි ලක්ෂ හතයි. අපි සාකච්ඡා කළ යුත්තේ මේක කෝටියක් නම් මේ වගේ කෝටියේ කුට්ටි ලක්ෂ දෙකක් කොහෙන්ද ඔබ අමතර උපයන්නේ? කොහේ මාර්ගය? ඒ කියන්නේ ඒක තේරුම තමයි එක්කෝ මේ රටට අලුතින් බදු ගෙහෙන්න වෙනවා. එහෙම නැත්නම් ඔය කියන මුදල වියදම් කරන්න බෑ. එහෙමත් නැත්නම් ඔබට ණය ගන්න සිද්ධ වෙනවා. ණය ගැනීම බදු වැඩි කිරීම කියන ක්‍රියාවලිය දෙකම ඔබ යන්නේ නැත්නම් අර කෝටියේ කොටස් ලක්ෂ දෙකක් කොහෙන්ද රට ඇතුළට ගේන්නේ? එතකොට ඔබ ඔය කියපු ලියවිල්ලේ වැය කොටසේ තියෙන කෝටියේ කොටස් අලුතින් වියදම් කරන්න බලාපොරොත්තු වෙන ලක්ෂ එකහමාර වියදම් කරන්නේ කෙසේද? ඒකයි මම කිව්වේ අයවැය ලේඛනය ප්‍රායෝගික වෙන්න ඕනේ. අයවැය ලේඛනයක ඕනතරම් දේවල් දාන්න පුළුවන්. නමුත් වසර අවසානයේදී අපි මේක සාර්ථක කරගන්නවාද නැද්ද කියන එක මත අපිට ඊළඟ අවුරුද්දේ රට පෝසත් වීම කරා සමීප වෙන්න පුළුවන් කියන එක තමයි මේකේ අදහස තියෙන්නේ. ඒ වගේම තමයි ඩිජිටල් කරණය. ඩිජිටල් කරණය කියලා කියන්නේ අයිඩිය එකක් හදන එක නෙවෙයි. එතනින් එහාට ගියපු මහා පිම්මක්. විශේෂයෙන්ම සමස්ත පද්ධතියම පරිගණකගත කිරීම හරහා මේ රටේ රාජ්‍යංශයේ කොයි කොයි ස්ථානවලද පුරප්පාඩු තියෙන්නේ, කොයි කොයි තැන්වලද සේවක අතිරික්තයක් තියෙන්නේ, ඒ සේවක අතිරික්තයක් තියෙන තැන්වලින් පුරප්පාඩු වලට පුරවන්න ඉතාම පහසුවෙන් පුළුවන් ඔය ඩිජිටල් කරණය හරහා. ඩිජිටල් කරණය කියලා කියන්නේ ඇත්තටම මේ අපේ ලිබරල් වාදී ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියට සම්බන්ධ එකක්. ඒක සමාජවාදී ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒ හරහා සිද්ධ වෙන පළවෙනි දේ තමයි රාජ්‍ය අංශය කුඩා කරන්න පුළුවන්, රාජ්‍ය සේවකේ අඩු කරන්න පුළුවන්. රාජ්‍ය සේවකේ අඩු කරන්නේ අර හිග තැනට අපිට හොයා ගන්න පුළුවන් කොතනද සේවකේ වැඩිපුර ඉන්නේ කියලා. මේ ක්‍රියාවලිය හරහා රාජ්‍ය අංශය කුඩා වෙනවා, කාර්යක්ෂම වෙනවා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. හැබැයි එහෙම ඩිජිටල් කරණය හරහා මේ රාජ්‍ය අංශය ක්‍රියාත්මක වෙන එක සැලසුමක් ඇතුළට, එහෙමත් නැත්නම් දත්ත පද්ධතියක් ඇතුළට ගන්න ඕනේ කියලා කියන ගමන් ඔබ තව 30,000කට අලුතින් රස්සා දෙන්න ඕනි කියලා කියනවා. එක පැත්තකින් රාජ්‍ය සේවයේ බර වැඩි. බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වැටුප් වලට යනවා. අපි ඒක පිළිගන්නවා. කවර ආණ්ඩු වුණත් මේ රටේ ආර්ථිකය ඉහළට ගෙන යාම සඳහා ලොකු බාධාවක් වෙලා තියෙනවා සමහර ආයතනවල සේවක අතිරික්තය. ඒ අතිරික්තය අර හිගතැන් වලට ගන්න පුළුවන්ද කියලා බලන එක වෙනුවට ඔබ අලුතින් තවත් රැකියා නිර්මාණය කරනවා කියන එකයි මේ ඩිජිටල් කරණය කියන ක්‍රියාවලියයි ඇතුලේ පරස්පර තත්වයක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි වැටුප් වැඩිවීම. වැටුප් වැඩිවීම ඉතාම හොඳයි. හේතුව ඕනම අයවැය ලේඛනයක් කරහා මිනිස්සු බලාපොරොත්තු වෙන අපිට ප්‍රතිලාභ. ඒ අයගේ අනාගත අපේක්ෂාවන් එමත් නැත්නම් ඒ අයගේ වර්තමාන ජීවිතය දැනට තියෙනවට වඩා යහපත් තත්ත්වයකට ගන්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම ඉතාම හොඳයි. නමුත් ඔබ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළා නෙමෙයි. ඔබ කලේ රාජ්‍ය සේවකයන්ට මෙතෙක් ලබා දීලා තියෙන අර කොටස් කොටස් වශයෙන් වෙන් කරලා තිබිච්ච එක මූලික වැටුපට එකතු කරපු එක. ඒ හරහා ඔබ කරපු යහපත් එක දෙයක් තියෙනවා. ඒ අයට ලොකු පෙන්ෂන් එකක් නිර්මාණය කළා. පෙන්ෂන් එක නිර්මාණය කරන හොඳ දෙයක්. හේතුව මූලික වැටුපට තමයි පෙන්ෂන් එක හැදෙන්නේ. ඒ වගේම රුපියල් 8 වැටුප් වැඩි කිරීම පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩි වෙන්න ඕනේ රුපියල් 8000 ගණක් වැඩිලා තියෙනවා. ඒක අගය කරනවා. වැටුප වැඩි වෙලා තියෙනවා කියලා කියද්දිත් අහගෙන ඉන්නවත් බෑනේ. අහගෙන ඉන්නවත් බෑ. රුපියල් දැනටත් 8250 ගේ වැඩි වෙලා තියෙනවා කියපුවම මැද්දෙන් පැන්නා. 8250 වැඩිලා නැද්ද? මං එහෙම කියද්දි බොරු කියනවා. හරි. මම කතාව කියන්නම්කෝ. ඔතන තියෙන අර්බුදයක නෙවෙයි එමුතුමා. ඔතන තියෙන අර්බුදය තමයි මෙතෙක් මූලික වැටුප රුපියල් 25,000 දක්වා වැඩි කරගෙන ආවා. එකවරම 40,000 වැඩි වුණාට පස්සේ කවර හෝ අනාගත ආණ්ඩුවකට විශ්‍රාම වැටුප් සඳහා දැන් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. අන්න අර මං කියපු වගකීම් සහගත ලියවිල්ල. ඒ තමයි කලින් ඇති කරපු ප්‍රශ්න මේ මොහොතේ අපි ඔබ විසඳන්න දරන වෑයමම ඉදිරි අනාගත ආණ්ඩුවකට පෙර නොවිරු ආකාරයකට එනවා. ඒ නිසා ඔබ මේ මොහොතේ වර්තමාන ආණ්ඩුව මේ වන කණ්ඩායම ඔබේ වගකීම තමයි මේ විශ්‍රාම වැටුප ඉදිරි අවුරුද්දේ කිසියම් අවුරුද්දක 2030 හෝ 35 හෝ ගෙවීම සඳහා සුදුසු අරමුදලක් තව තවත් වැඩි ක්‍රමින් අරගන්න එක දැනට ගෙවන දැනට හෝ කපා ගන්න මුදලින් මේක ගෙවන්න බැරි වුණොත් අනාගත ආණ්ඩුවක් විශ්‍රාම වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දෙනවා. ඒ නිසා මේ යෝජනා පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුන්ට දිගින් දිගටම මේ ගෙවෙන දශක එකමාරක දෙක කාල සීමාව තුළ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා මේ රට කෙසේ හෝ දියුණු කර ගැනීමට. ඒ නිසා තමයි වසර 5කට වතාවක් මේ ආණ්ඩු මාරු කරමින් ඔවුන් බලනවා කාටද පුළුවන් මේ රට ඉදිරියට ගෙනියන්න කියලා. ඒ ක්‍රියාවලිය ඇතුලේ හැබැයි මේ රටේ බහුතරයක් මහ ජනතාව නොදන්න දෙයක් තියෙනවා. මේ රට ආර්ථික වශයෙන් දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම අපි ලෝකෙත් එක්ක බැඳෙන්න ඕනි. ඉන්දියා සාගරයේ කෙළවරක තියෙන ළඟම රට ඉන්දියාව පමණයි. අනිත් පැත්තේ අපිට රටවල් නැහැ. ඒ නිසා මේ රට තව තවත් දූපතක් ලෙස අදහස් අතින් සහ ආර්ථිකමය වශයෙන් දූපතක් ලෙස හුදෙකලා වෙන්න දරන වෑයමින් අපිට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. ආර්ථික පින්මක් පයින්. ඒ නිසා ඔබේ අයවැය ලේඛන සියල්ල නිර්මාණය කළ යුත්තේ ලෝකෙත් එක්ක කොයිතරම් ප්‍රමාණයක් අපි සම්බන්ධ වෙනවද කියන එක. විශේෂයෙන්ම මේ ආර්ථික වශයෙන් දුප්පත් වීමට බලපාපු එක හේතුවක් තමයි අපේ රට ලෝකයේ අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙන දරපු වෑයම් ප්‍රමාණය අවම වීම. ඉදිරි අතීත කාල සීමාවේදී ඊට වඩා රටක් හැටියට ලෝකයේ අනිත් රටවල් එක්ක සම්බන්ධ වුණා නම් මේ අපිට ඊට වඩා ආර්ථික දියුණුවක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි රටේ මහජනතාව හැටියට ඔබ අපි විශේෂයෙන් මහ ජනතාවට ඔබට ස්තුතිවන්ත වෙනවා. පළවෙනි වතාවට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එකතු වෙලා මේ රටේ ආර්ථිකය දියුණු කරන්න එකඟතාවයකට පැමිණීම. මෙතෙක් කාලයක් පෞද්ගලික අංශය එමත් නැත්නම් රටේ තියෙන මොනවා හරි දෙයක් පෞද්ගලික අංශයට පැවරුවොත් ඒක හරහා නිර්මාණය කරපු බිල්ල අයින් කරලා මේ පෞද්ගලික අංශය මේ රට අවශ්‍යයි කියලා ඔබ විශ්වාස කරපු එකට අපි අගය කරනවා. හැබැයි ඊයේ ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ලා මුදල් ඇමතිවරයා ලෙස දූෂණය, නාස්තිය, වංචාව, සහචරවාදය පිළිබඳව කතා කළත් ඔබ මතක තබා ගත යුතුයි ඔබේ ආණ්ඩුව ටෙන්ඩර් මණ්ඩලය හරහා දෙවතාවක් අසමත් වෙච්ච ආයතනයකට සුළං බලාගාරයේ ව්‍යාපෘතිය දෙන්න යන කියන කාරණාව. ඒක සුවඳ බලලද, එහෙම නැත්නම් මූණ බලලද, වාඩි වෙලාද, ළඟ ඉඳලාද, ඒ මොකද්ද හේතුව කියලා අපි දන්නේ නැහැ. දැන් ඔබ ඒ සහචරවාදය අවසන් කළා නම් ටෙන්ඩර් මණ්ඩලය හරහා ෆේල් වෙච්ච ආයතනයකට සුළං විදුලි බලාගාරය දෙන්න හේතුවක් පැහැදිලි කළ යුතු පවතිනවා. හේතුව මේක පාරිශුද්ධ ආණ්ඩුවක්. හැම වෙලාවකම කතා කරන්නේ ඒක පිළිබඳව. ඒ වගේම තමයි වර්තමාන ආණ්ඩුවේ යහපත් ආර්ථික දැක්මට මේ රටේ වෘත්තීය සමිති මැදිහත් වීම ප්‍රමාණය අවම වීම රටක් හැටියට වාසියක්. එයි අපි එහෙම කියන්නේ. ගෙවුණු අවුරුදු කාල සීමාවකම අවුරුදු ගාණක් පුරාවටම දේශපාලන වෘත්තීය සමිති ත්‍රස්තවාදී විසින් මේ රටේ ආර්ථිකය අඩපණ කරන්න දරපු සෑම වෑයමක්ම අපි මිනිස්සු හැටියට භුක්ති විඳා. ඔබේ ආණ්ඩුවට තියෙන වාසියක් තමයි මොන ප්‍රශ්නය ආවත් විශේෂයෙන්ම මේ වැටු ප්‍රශ්නය හරහා රජයේ වෛද්‍යවරු එහෙමත් නැත්නම් නර්ස්ලා තමන්ගේ ඕටි ප්‍රමාණය අවම වීම වගේ දේවල් පිළිබඳව කතා කළත් ඒක කණ්ඩායම් සහගත වෙවිලා රජයට බලපෑම් නොකිරීම රටක් හැටියට අපි ලබන ජයග්‍රහණයක් වෙනවා. ඒ වගේම තමයි ගුරුවරුන්ගේ ප්‍රශ්නේ විශේෂයෙන්ම මම ගුරුවරයෙක් ලෙසත් ඔබට කියනවා ගුරුවරුන්ගේ අර 3/2ක වැටුප් වැඩිවීම පිළිබඳව අවධානය යොමු කරන්න කියන එක හේතුව පාසල් පද්ධතියට දක්ෂ මිනිස්සු වෙන්න නම් ඒගොල්ලන්ට ප්‍රමාණවත් වැටුපක් තියෙන්න ඕනේ. ඊළඟ අයවැයේදී හරි වැටුප් වැඩි කරන වෙලාවට මේ විශේෂ ශේෂ සඳහා වැඩි අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.